සුබ දවසක් සියලු දෙනාටම. අද උසස් පෙළ ගිණුම් කරණය විෂය යටතේ අද මම තෝරගත්තා එල්කේස් දෙක තොග ප්‍රමිතය. එල්කේස් දෙක බොහොම වැදගත් ප්‍රමිතයක්. අපිට අභ්‍යාසවල ගැටලු විසඳනකොට මේ ප්‍රමිතය පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා. එතකොට එල්කේස් දෙක තොග ප්‍රමිතියට අනුව තොග කොහොමද නිර්වචනය කරන්නේ? තොග නිර්වචනය කරලා තියෙනවා මෙන්න මේ විදිහට. සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීමට තබාගෙන තිබෙන, එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ හෝ සේවා සැපීමේදී පාරිභෝජනය සඳහා තබා ගන්නා ද්‍රව්‍ය තොග ලෙස හැඳින්වේ. මම ආයෙමත් කිව්වොත්, සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීමට තබාගෙන ඇති අයිතම, එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින අයිතම. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවේ තාම හරියට නිපද වෙලා නැහැ. නොනිමි කියන්නේ වට නොනිමි. තුන, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ හෝ සේවා සැපීමේදී පරිභෝජනය සඳහා තබා ගන්නා ද්‍රව්‍ය. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයක් කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හෝ සේවා සපයන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය තමා පරිභෝජනය සඳහා තබා ගන්නා ද්‍රව්‍ය කියලා කියන්නේ. මෙන්න මේ කාණ්ඩ තුන තමා ප්‍රමිතාංක දෙකට අනුව තොග කියලා අපි හඳුනගන්නේ. එතකොට මේ නිර්වචනයට අනුව තොග අපිට බෙදා ගන්න පුළුවන් ප්‍රධාන වර්ග තුනකට. මොනවද ඒ වර්ග තුන? අමුද්‍රව්‍ය, නොනිමි සහ නිමි කියලා. අපිට නිෂ්පාදන ගිණුම හදනකොට, නිෂ්පාදන පිරිවැය ලේඛනය හදනකොට මේ අමුද්‍රව්‍ය, නොනිමි කියන වචන දෙක මතක් වෙන්න ඕන. ඊළඟට අපි තව ඉස්සරහට මේ ප්‍රමිතිය යනකොට තොග පිරිවැය කියලා වචනයක් අහුවෙනවා. මොකද තොග පිරිවැය කියන්නේ? තොග පිරිවැය කියන්නේ මෙන්න මේ අයිතම තුනේ එකතුවට. මොන අයිතම තුනේ එකතුවටද? මිලදී ගැනුම් පිරිවැය, දෙක පරිවර්තන පිරිවැය, තුන තොග වර්තමාන තත්වයට හා ස්ථානයට ගෙන ඒම සඳහා දරන ලද අනිකුත් පිරිවැය කියන මේ අයිතම තුනේ එකතුවට කියන වචනය තමා, නම තමා තොග පිරිවැය. එහෙනම් තොග පිරිවැය හැදෙන්නේ මිලදී ගැනීම් පිරිවැය, පරිවර්තන පිරිවැය, තොග වර්තමාන ස්ථානයට හා තත්වයට ගෙනීම සඳහා දරන ලද අනිකුත් පිරිවැය කියන තුනේ එකතුවේ. එතකොට මේ තුනට කියනවා තොග පිරිවැය මූලිකාංග කියලත් අපි කියනවා. ඒ අයිතම තුනට කියන තොග පිරිවැය මූලිකාංග කියලත් අපි කියනවා. තොග පිරිවැය මූලිකාංග. මොනවද තොග පිරිවැය මූලිකාංග වෙන්නේ? මිලදී ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය, අනිකුත් පිරිවැය. අර තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට ගෙනීම සඳහා දරන ලද අනිකුත් පිරිවැය කියන එක තමයි තනි වචනයකින් ගත්තේ අනිකුත් පිරිවැය කියලා. ඊළඟට මිලදී ගැනුම් පිරිවැය කියන්නේ මොකද්ද? මේ එක එක මූලිකාංග මම දැන් විස්තර කර කර යනවා. මිලදී ගැනුම් පිරිවැය කියන්නේ තොගය සැපයුම්කරුගෙන් ගත්ත අවස්ථාවේ ඉඳලා ව්‍යාපාරයට ගෙනීම දක්වා දරන වියදම්වල එකතුවට තමා කියන්නේ මිලදී ගැනුම් පිරිවැය කියලා. මොකද්ද ආයිසරයක් කිව්වොත්, සැපයුම්කරුගෙන් තොගය මිලදීගත් අවස්ථාවේ සිට ව්‍යාපාරයට ගෙන ඒම දක්වා දරන වියදම් මිලදී ගැනුම් පිරිවැය ලෙස අපි හඳුන ගන්නවා. එතකොට මේ මිලදී ගැනුම් පිරිවැයක් සාමාන්‍යයෙන් හැදෙන්නේ මෙන්න මේ අයිතමවල එකතුවෙන්. මොන අයිතමවල එකතුවෙන්ද? මූලික ගැනුම් මිල. එතකොට සැපයුම්කරුවා වෙළඳවට්ටමක් දුන්නොත් ඒ වෙළඳවට්ටම අඩු වෙනවා. විදේශ රටකින් ගේනවා නම් ආනයන බදු එකතු වෙනවා. එතකොට එතනදී වරායේ ඇතිවන ගාස්තුවක් වන නිෂ්කාශන ගාස්තු එකතු වෙනවා. පැටවීමේ හා බෑමේ කුලි එකතු වෙනවා. තොග එහා මෙහා කිරීමට යන වියදම් එකතු වෙනවා. ආපසු අය කරගත නොහැකි බදු, විශේෂයෙන් බැඩ් බදු එකතු වෙනවා. ඇයි ආපසු අය කරගන්න බැරි කියලා කියන්නේ? අපේ ව්‍යාපාරයේ වැඩ් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් නොවන්නේ නම් ඒ වැඩ් බද්ද මූලික ගැනුම් පිරිවැයට එකතු වෙන්න ඕන. ගෙනීමේ කුලි එකතු වෙනවා. සහනාධාරයක් දීලා තිබ්බොත් දැන් සමහර භාණ්ඩවලට ද්‍රව්‍යවලට රජය සහනාධාර දෙනවා. සහනාධාරය දුන්නොත් ඒක අඩු වෙනවා. අන්න ඔය කියන අයිතමවල එකතුව තමා මිලදී ගැනුම් පිරිවැය වෙන්නේ. මිලදී ගැනුම් පිරිවැය වෙන්නේ. මං ආයිසරයක් කිව්වොත් මිලදී ගැනුම් පිරිවැය හැදෙන අයිතම ටික මොනවද කියලා මූලික ගැනුම් මිල වෙළඳ වට්ටම අඩු වෙනවා වරහණක් එන්නේ. එකක් ඇට එකක් පල්ලෙහාට ලියන්න පුළුවන් අය ලියන්න. ආනයන බදු එකතු වෙනවා. නිෂ්කාශන පිරිවැය එකතු වෙනවා. පැටවීමේ හා බෑමේ කුලිය එකතු වෙනවා. තොග එහා මෙහා කිරීමේ වියදම් එකතු වෙනවා. ආපසු අය කරගත නොහැකි බදු එකතු වෙනවා. ගෙනීමේ කුලිය එකතු වෙනවා. සහනාධාරය අඩු වෙනවා. ඔන්න ඔය කියන සම්පූර්ණ මම දැන් කියවපු අයිතමවල එකතුවට කියන නම තමා මිලදී ගැනුම් පිරිවැය. අපි අපිට ගිණුම්කරණය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මෙහෙම පොඩි අභ්‍යාසයක් දීලා මිලදී ගැනුම් පිරිවැය ගණනය කිරීම එන අවස්ථා තියෙනවා. ඒක අපිට තහවුරු කර ගැනීම සඳහා ඔයගොල්ලන්ට ඒක අවබෝධ වීම සඳහා අපි පොඩි ගාන අභ්‍යාසයක් හදලා බලමු. දැන් පොත ලෑස්ති කරගෙන ලියන්න පටන් ගන්න. පොඩි උදාහරණයක්. කැල්කියුලේටරයක් ළඟ තියාගත්තාම ලේසි. එතකොට අපිට මේක වේගෙන් හරිගස්ස ගන්න පුළුවන්. රංජන් සමාගම අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී පහත සඳහන් වියදම් දරා ඇත. පහළට ලියන්න. අමුද්‍රව්‍ය ඒකක 40,000ක් එකක් රුපියල් 5 බැගින්. අමුද්‍රව්‍ය ඒකක 40,000ක් එකක් රුපියල් 5 බැගින්. ඊළඟ තොරතුර ආනයන බඩු 4,000යි. ආනයන බඩු 4,000යි. නිෂ්කාශන ගාස්තු 8,000යි. නිෂ්කාශන ගාස්තු 8,000යි. වැට් 24,000යි. වැට් 24,000යි. ඒකෙම ඉස්සරහ වරහන් ඇතුලේ ලියන්න. මින් 50ක් පමණක් නැවත අයකරගත හැකිය. ඊළඟ තොරතුර ගෙනීමේ කුලිය 5000යි. බෑමේ හා පැටවීමේ කුලී 9,000යි. බෑමේ හා පැටවීමේ කුලී 9,000යි. මූලික ගැනුම් මිල මත 5%ක වෙළඳ වට්ටමක් ලබා දෙයි. මූලික ගැනුම් මිල මත 5%ක වෙළඳ වට්ටමක් ලබා දෙයි. සැපයුම් කරුවා වෙළඳ වට්ටමක් දෙනවා අපිට. අවසාන තොරතුර මෙම නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා රජය විසින් ඒකකයකට රුපියල බැගින් සහනාධාරයක් ලබා දී ඇත. මේ තොරතුරු ටික දීලා අපෙන් අහන ප්‍රශ්නේ මෙන්න මේක. තොගයේ මිලදී ගැනුම් පිරිවැය ගණනය කරන්න. ওই විදිහට අපිට ගැටළු ලැබෙනවා. තොගයේ මිලදී ගැනුම් පිරිවැය ගණනය කරන්න. දැන් දන්න අයට, දැනුම තිබෙන පිරිසට, ඒ පිළිබඳ ප්‍රමිතිය දන්න අයට මේක හදාගෙන යන්න පුළුවන් මට ඉස්සර වෙලා. ඔන්න අපි හදන්න පටන් ගමු උත්තරය. මූලික ගැනුම් මිල වෙන්නේ කොහොමද? ඒකක 40,000ක් ගන්නවනේ. එකක් 5යිනේ. උතර 40,000 5න් ගුණ කරාම එන උත්තරේ 1,02,000. මූලික ගැනුම් මිල එතකොට 1,02,000. එතකොට සැපයුම්කරුව වෙළඳ වට්ටමක් දෙනවනේ මූලික ගැණුම් මිල මත 5%ක. එතකොට ලක්ෂ දෙකට අපි 5%ක් බැලුවාම වෙළඳ වට්ටම එනවා 10,000ක්. එතකොට ලක්ෂ දෙකෙන් අර 10,000 අඩු වෙන්න ඕන. ආනයන බදු 4,000 එකතු වෙන්න ඕන. ආනයන බදු 4,000 එකතු වෙන්න ඕන. නිෂ්කාශන ගාස්තු 8,000 එකතු වෙන්න ඕන. නිෂ්කාශන ගාස්තු 8,000 එකතු වෙන්න ඕන. දැන් ගැටලුව වැට් එකතු වෙනවද නැද්ද? ගානේ අපිට කියනවා අභ්‍යාසය තුල කියනවා මේ වැට් දරා ඇති වැට් වලින් 50%යි අපිට නැවත අය කරගන්න පුළුවන්. එහෙනම් නැවත අය කරගත නොහැකි 50% වන 12,000. 24,000 50% බැලුවම 12,000 මූලික ගැණුම් පිරිවැයට එකතු වෙන්න ඕන. හරි, එතකොට වැට් 12,000ක් එකතු වෙන්න ඕන. ගෙනීමේ කුලී 5,000ක් එකතු වෙන්න ඕන. බෑමේ හා පැටවීමේ කුලී 9,000 එකතු වෙන්න ඕන. දැන් රජය අපිට මේ භාණ්ඩය සඳහා මේ අමුද්‍රව්‍ය සඳහා සහනාධාරයක් දෙනවානේ. ඒකකයකට රුපියල ගන්න. ඒතර අපි ඒකක ඔක්කොම ගන්න 40,000නේ. ඒතර 40,000 ගුණ කරොත් එකෙන් වටිනාකමත් 40,000යි. ඒතකොට මේ සහනාධාරය 40,000 අඩු වෙන්න ඕන. ඒ අනුව මූලික ගැණුම් පිරිවැය එනවා 188,000. 100,000 ඔක්කොගේම අගයන් වල එකතුව 188,000ක් එනවා. අන්න උත්තරේ. එතකොට මූලික ගැණුම් පිරිවැය නැත්නම් මිලදී ගැණුම් පිරිවැය කීයද? මිලදී ගැණුම් පිරිවැය 188,000යි. දැන් තොග පිරිවැයෙහි දෙවෙනි මූලිකාංගය, තොග පිරිවැයෙහි දෙවෙනි මූලිකාංගය ගැන දැන් අපි කතා කරමු. පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැය කියන්නේ ඍජු ද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත්කරලීම සඳහා දරන පිරිවැය පරිවර්තන පිරිවැය වෙනවා. දැන් පරිවර්තන පිරිවැය තියෙන්නේ කර්මාන්ත ශාලාවක් තුල. ඍජු ද්‍රව්‍ය පිරිවැය නිමි භාණ්ඩ බවට පත්කරලීම සඳහා දරන පිරිවැය පරිවර්තන පිරිවැය. අපි ගත්තොත් උදාහරණයක්, මෝටර රථ නිෂ්පාදනය කරන ආයතනයක් ගත්තොත්, එතකොට මෝටර රථ නිෂ්පාදනය කරන ආයතනයේ ඍජු ද්‍රව්‍ය පිරිවැය වන අමුද්‍රව්‍ය ඍජු ද්‍රව්‍ය මෝටර රථයේ හදන්න යන ඍජු ද්‍රව්‍ය පිරිවැය නිමි භාණ්ඩ බවට පත්කරලනවා කියලා කියන්නේ කාර් බවට පත්කරලනවා. අන්නේ කාර් බවට පත්කරලන්න අතරමැද දරන පිරිවැයට තමයි පරිවර්තන පිරිවැය කියලා කියන්නේ. එතකොට මේ පරිවර්තන පිරිවැය හැදින්නේ ඍජු ශ්‍රම පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන දෙක එකතුවෙන්. එතකොට පරිවර්තන පිරිවැය සමානයි ඍජු ශ්‍රම පිරිවැය ධන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නැත්නම් කම්හල් පොදු කාර්ය පිරිවැය. සියලු පොදු කාර්ය පිරිවැය එතනට එන්නේ නැහැ. ඊට පස්සේ තොග පිරිවැයෙහි තුන්වෙනි මූලිකාංගය තමයි අනිකුත් පිරිවැය. අනිකුත් පිරිවැය කියන්නේ තොගය වර්තමාන තත්වයට හා ස්ථානයට ගේන්න දරන පිරිවැය. තොග වර්තමාන තත්වයට හා ස්ථානයට ගෙන ඒම සඳහා දරන පිරිවැය අපි හඳුන ගන්නවා අනිකුත් පිරිවැය කියලා. අනිකුත් පිරිවැය කියලා. ඒකට උදාහරණ කිව්වොත් මෝස්තර නිර්මාණය කිරීමේ වියදම අයිති වෙන්නේ එතනට. මෝස්තර නිර්මාණය කිරීමේ වියදම අයිති වෙන්නේ එතනට. තවත් අපි උදාහරණයක් ගත්තොත්, අපි ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත්, අපි හිතමු ව්‍යාපාරයක්, පරිගණක අලෙවි කරන ව්‍යාපාරයක් කියලා හිතමුකෝ. දැන් පරිගණක අලෙවි කරන ව්‍යාපාරයක් විකුණන පරිගණකයකට ගනුදෙනුකරුට නොමිලේ ලබා දෙනවා කියලා හිතමුකෝ. පරිගණක මේසයක්. එතකොට පරිගණක මේසේ පිරිවැය පරිගණකේ අනිකුත් පිරිවැය යටතට වැටෙනවා. පරිගණක මේසයේ පිරිවැය පරිගණකයේ පිරිවැය බවට පත් වෙනවා. එහෙනම් පරිගණකේ අනිකුත් පිරිවැය වෙන්නේ පරිගණක මේසේ පිරිවැය. අන්න අපි සමහර වෙලාවට යම් යම් අලෙවි උපක්‍රම ව්‍යාපාර පාවිච්චි කරනවා. එතකොට එතනදී ඒ භාණ්ඩයට නොමිලේ ලබා දෙන එම භාණ්ඩයේ පිරිවැය ලබා දෙන භාණ්ඩේ අනිකුත් පිරිවැය බවට පත් වෙනවා. ඊළඟට අපි තව මේ ප්‍රමිතිය LKS 2 ප්‍රමිතිය තව ඉස්සරහට ගියොත්, තොග පිරිවැයට අයිති නැති දේවල් මොනවද? ඒවට අපි කියන්නේ තොග පිරිවැයට අයත් නොවන දෑ. අසාමාන්‍ය අපතේ අයිති වෙන්නේ නැහැ. අසාමාන්‍ය අපතේ අයිති වෙන්නේ නැහැ. දෙක, නිෂ්පාදනයට ඍජුවම අදාළ නොවන ගබඩා පිරිවැය අයිති වෙන්නේ නැහැ. නිෂ්පාදනයට ඍජුවම අදාළ නොවන ගබඩා පිරිවැය අයිති වෙන්නේ නැහැ. තුන, තොගය වර්තමාන තත්වයට ගෙන ඒමට අදාළ නොවන පරිපාලන පොදු කාර්ය පිරිවැය අයිති වෙන්නේ නැහැ. පරිපාලන පොදු කාර්ය පිරිවැය අයිති වෙන්නේ නැහැ. හතර, විකුණුම් වියදම් අයිති වෙන්නේ නැහැ. දැන් ප්‍රචාරණේ වගේ එකක් අයිති වෙන්නේ නැහැ. එතකොට මම නැවත කිව්වොත් තොග පිරිවැයට අයිති නොවන දෑ මොනවද? එක, අසාමාන්‍ය අපතය. දෙක, නිෂ්පාදනයට ඍජුවම අදාළ නොවන ගබඩා පිරිවැය. තුන, තොග වර්තමාන තත්වයට ගෙන ඒමට අදාළ නොවන පරිපාලන පොදු කාර්ය පිරිවැය. හතර, විකුණුම් වියදම්. ඊළඟට මේ තොග ප්‍රමිතියට අදාළ තවත් වැදගත් වචනයක් තියෙනවා, ශුද්ධ උපලබ්ධි අගය. ශුද්ධ උපලබ්ධි අගය මොකක්ද? මේ ශුද්ධ උපලබ්ධි අගය කියන්නේ මේ විදිහට එල්කේස් දෙක ප්‍රමිතියේ නිර්වචනය කරනවා. තොගයක් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණිය හැකි ඇස්තමේන්තුගත මිලෙන් එම තොගය වැඩි දුරට සම්පූර්ණ කිරීමට දැරිය යුතු ඇස්තමේන්තුගත පිරිවැය හා ඇස්තමේන්තුගත විකුණුම් වියදම අඩු කළ පසු ලැබෙන අගය ශුද්ධ උපලබ්ධි අගය ලෙස අපි හඳුන ගන්නවා. එතකොට මම ඒක නැවත කිව්වොත්, සාමාන්‍යයෙන් ව්‍යාපාරයක තියෙන වෙළඳ තොගවල ශුද්ධ උපලබ්ධි අගය මැන බලනවා. සාමාන්‍ය ශුද්ධ උපලබ්ධි අගය මැන බැලීමට තුඩු දෙන්නේ කල්ලිකුත්තු තොග, හානියු තොග, මෝස්තරේ වෙනස් වෙච්ච තොග පවතින වෙලාවල් වලදී තොග ප්‍රමාණය ඉක්මවා තිබෙන අවස්ථාවක තොගේ ශුද්ධ උපලබ්ධි අගය ව්‍යාපාර විසින් මැන බලනවා. එතකොට ශුද්ධ උපලබ්ධි අගය කියන්නේ අපි ළඟ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ විකුණ ගන්න බැරුව ඉතුරු වෙලා තියෙන තොගය. ඒක අමුද්‍රව්‍ය තොගය වෙන්න පුළුවන්, නොනිමි තොගය වෙන්න පුළුවන්, නිමි තොගය වෙන්න පුළුවන්. ඒක අනාගතයේ විකුණ ගන්න පුළුවන් මිලේ. ඒ විකුණුම සම්පූර්ණ කරන්න යම් වියදමක් දරන්න වෙනවනම් අන්න ඒ වියදමයි. ඒ වියදමයි. ඒ තොගය තවදුරටත් සම්පූර්ණ කිරීමක් කරන්න වෙනවනම් ඒකට යන පිරිවැයයි. අන්නේ දෙකම අර ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් අඩු කරාම ලැබෙන පිළිතුරට තමයි අපි කියන්නේ ශුද්ධ උපලබ්ධි අගය කියලා. ශුද්ධ උපලබ්ධි අගය කියලා. උදාහරණයක් අපි නිකන් ගත්තොත්, අපි හිතමු ව්‍යාපාරික ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ රුපියල් 10,000ක තොගයක් තියෙනවා කියලා හිතමුකෝ පිරිවැයට. මේ තොගය අපිට අනාගතේ විකුණ ගන්න පුළුවන් වෙන්නේ 12,000කට. අනාගතේ විකුණ ගන්න පුළුවන් වෙන්නේ 12,000. හැබැයි 12,000කට මේක විකුණගන්නේ තොගය නැවත සකස් කිරීමක් කරන්න වෙනවා. ඒ සකස් කිරීමට රුපියල් 1,500ක් වැය වෙනවා කියලා හිතමුකෝ. 1,500ක් වැය වෙනවා. හැබැයි තවත් ඒ තොගය අපිට විකුණගන්න නම් තවත් 1,000ක වියදමකුත් දරන්න වෙනවා. එතකොට අර 1,500ට කියනවා තොගේ නැවත සකස් කිරීමේ ඇස්තමේන්තුගත වියදම. 1,000ට කියනවා තොගේ විකිණීමේ ඇස්තමේන්තුගත වියදම. එතකොට විකුණ ගැනීමට බලාපොරොත්තු වෙන මිල 12,000නේ. 12,000න් අර 1,500යි 1,000යි දෙකේ එකතුව 2,500 අඩු කරාම එන පිළිතුර තමා 9,500. 9,500. එතකොට 9,500ට තමා කියන්නේ ශුද්ධ උපලබ්ධි අගය කියලා. අන්න ශුද්ධ උපලබ්ධි අගය හදපු විදිය. හරි, නැවත වතාවක් මම ඒක කියනවා. ශුද්ධ උපලබ්ධි අගය කියන්නේ තොගයක් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණිය හැකි ඇස්තමේන්තුගත මිලෙන් එම තොගය තවදුරටත් සම්පූර්ණ කිරීමට දැරිය යුතු ඇස්තමේන්තුගත පිරිවැය හා ඇස්තමේන්තුගත විකුණුම් වියදම අඩු කළ පසු ලැබෙන අගය ශුද්ධ උපලබ්ධි අගය වේ. එතකොට ඒක සමීකරණයකින් ලිව්වොත් ශුද්ධ උපලබ්ධි අගය සමානයි ඇස්තමේන්තුගත විකුණුම් මිල ඍණ. ඇස්තමේන්තුගත විකුණුම් මිල රින වරහන ඇතුළේ ඇස්තමේන්තුගත සකස් කිරීමේ වියදම්. ඇස්තමේන්තුගත සකස් කිරීමේ වියදම් ධන ඇස්තමේන්තුගත විකුණුම් වියදම්. ඇස්තමේන්තුගත විකුණුම් වියදම්. හරි, ඒ විදිහට අපිට ශුද්ධ උපලබ්ධයගේ ගණනය කරගන්න පුළුවන්. හැබැයි අපිට ওই විදිහට අපි ශුද්ධ උපලබ්ධයගය නිර්වචනය කරගත්තට ප්‍රායෝගිකව වෙළඳ ව්‍යාපාරයක ශුද්ධ උපලබ්ධයගය ඒ විදිහට තක්සේරු කරගන්න බෑ. ඒ සඳහා ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීමේ ක්‍රම දීලා තියෙනවා. මේ ප්‍රමිතියෙන් අඳුන්වල දීලා තියෙනවා ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීමේ ක්‍රම. තීරණය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. අයිතම ක්‍රමය එක, දෙක කාණ්ඩ ක්‍රමය. එතකොට එක්කෝ අයිතම ක්‍රමය භාවිතා කරලා ශුද්ධ උපලබ්ධියගේ තීරණය කරන්න පුළුවන්, එක්කෝ දෙක කාණ්ඩ ක්‍රමය භාවිතා කරලා ශුද්ධ උපලබ්ධියගේ තීරණය කරන්න පුළුවන්. අයිතම ක්‍රමය කියන්නේ මොකක්ද? අයිතම ක්‍රමය කියන්නේ දැන් ආයතනයක ගබඩාවක තොග අයිතම කීපයක් තියෙනකොට එක්කෙක් තොග අයිතම වෙන වෙනම සලකා එම එක්කෙක් තොග අයිතමේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධියගේ යන දෙකෙන් යන අගයන් දෙකෙන් අඩු අගය අරගෙන ශුද්ධ උපලබ්ධියගේ තීරණය කිරීම අයිතම ක්‍රමයයි. සාමාන්‍යයෙන් අයිතම ක්‍රමය යොදාගන්නේ වෙනස් වෙනස් භාණ්ඩ අයිතම සඳහා මේ ක්‍රමය යොදා ගන්නවා. වෙනස් වෙනස් භාණ්ඩ අයිතම සඳහා සිල්වර් බඩු ව්‍යාපාරයක සහල් වලට වෙනම සහල්, සීනි, පරිප්පු ඒවට අයිතම ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අයිතම ක්‍රමය කියන්නේ මොකක්ද කියලා ආයිසරයක් කිව්වොත් එක්කෙක් තොග අයිතම වෙන වෙනම සලකා එම එක්කෙක් තොග අයිතමේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩු අගය ගෙන අඩු අගය ගෙන ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීම අයිතම ක්‍රමයයි. ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීම අයිතම ක්‍රමයයි. කාණ්ඩ ක්‍රමය කියලා කියන්නේ දෙවෙනි ක්‍රමය. ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීමේ දෙවෙනි ක්‍රමය කාණ්ඩ ක්‍රමය කියන්නේ එක්කෙක් තොග අයිතමේ ශුද්ධ උපලබ්ධි අගය පමණක් ගෙන. දැන් තොග කාණ්ඩවල පිරිවැයක් දීලා තියෙනවා, ශුද්ධ උපලබ්ධියගෙත් දීලා තියෙනවා. හරිද? එතකොට ශුද්ධ උපලබ්ධියගේ පමණක්ගෙන තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම තීරණය කිරීම කාණ්ඩ ක්‍රමයයි. කාණ්ඩ ක්‍රමයයි. එතකොට දැන් අපි අයිතම ක්‍රමය හඳුන ගැනීම සඳහාත් කාණ්ඩ ක්‍රමය හඳුන ගැනීම සඳහාත් අපි ඒකටත් පොඩි උදාහරණයක් හරි අසල බලමු. ඊට කලින් මේ ප්‍රමිතාංක දෙකේ එල් කේස් දෙකේ තියෙනවා වැදගත් රීතියක්. ඒකට අපි කියනවා තොග රීතිය. මොකද්ද තොග රීතිය? තොගේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩු අගයට තමයි අපි තොගේ මනින්න ඕන හැම වෙලාවකම. පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩු අගයට තොගේ මැනිය යුතු බව තොග රීතිය වෙනවා. තොග රීතිය වෙනවා. තොගේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩු අගයට තමයි තොගේ මනින්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තොගේ වත්කමක් විදිහට අපි අඳුනගන්නේ පිරිවැය ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩු අගය. විකුණුම් පිරිවැය යටතට හෝ පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය යටතට හෝ අපි දාන්නේ හැම වෙලාවකම තොගේ පිරිවැය විතරයි. එතනට ශුද්ධ උපලබ්ධි අගයක් අපි ගාව ගන්නෙ නැහැ. අභ්‍යාස විසඳනකොට. දැන් අපි අයිතම ක්‍රමය හා කාණ්ඩ ක්‍රමය හඳුන ගැනීම සඳහා තවත් උදාහරණයක් සකස් කරමු. දැන් ලියාගන්න ලෑස්ති වෙන්න. සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන නදුන් ව්‍යාපාරයේ 2021/3/31 දිනට පැවති නිමි තොග පිළිබඳ විස්තරයක් පහත දැක්වේ. දැන් මෙහෙම හරි ගස්ස ගන්න, ටේබල් එකක් විදිහට වම් පැත්තට අරගන්නවා තොග අයිතම. පහලට ලියනවා ABC කියලා තොග අයිතම තුනක්. කැපිටල් A, B, C පල්ලෙහාට තොග අයිතම. කියලා උඩින් තොගයිතම කියන වචනේ ලියන්න. දකුණු පැත්තේ ඒකක පිරිවැය ඒවල 50යි B150යි CC යි. ඒ කතා කරේ ඒකක පිරිවැය ගැන. ඒකකයක පිරිවැය තොග ඒකකයක පිරිවැය දීලා තියෙන්නේ. ඒවල 50යි B150යි CC යි. ආයි දකුණු පැත්තේ තීරුවේ ඒකක ශුද්ධ උපලබ්ධ අගය. ඒවල 45යි B160යි C110යි. ඒ 45යි B160යි C110යි. දැන් දකුණු පැත්තේ ඊළඟ තීරුව ප්‍රමාණය තියෙන මේ අයිතන තිබෙන ප්‍රමාණ ටික දීලා තියෙනවා ඒකක වලින්. ඒ 1000යි B2000යි C10යි. අහන ප්‍රශ්නේ මේක. 2021 3 31 දිනට එක අයිතම ක්‍රමයට තොගයේ ශුද්ධ උපලබ්ධි වටිනාකම. එක අයිතම ක්‍රමයට තොගයේ ශුද්ධ උපලබ්ධි වටිනාකම. ශුද්ධ උපලබ්ධි වටිනාකම තමයි අහන්නේ. දෙක කාණ්ඩ ක්‍රමයට තොගයේ ශුද්ධ උපලබ්ධි වටිනාකම. දෙක කාණ්ඩ ක්‍රමයට තොගයේ ශුද්ධ උපලබ්ධි වටිනාකම. තුන තොගයේ පිරිවැය. තුන්වෙනි ප්‍රශ්නේ තොගයේ පිරිවැය අහනවා. හතර අයිතම ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම. අයිතම ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම. පහ කාණ්ඩ ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම. පහ කාණ්ඩ ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම. දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයමු බලන්න. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? අයිතම ක්‍රමයට තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම. දැන් අයිතම ක්‍රමය කියලා කිව්වේ එක් එක් අයිතම වෙන වෙනම අරගෙන එක් එක් අයිතමේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් වඩා අඩු අගය අරගෙන තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම මනින ක්‍රමයෙන්. ඒ අනුව ඒ කියන භාණ්ඩ වර්ගයෙන් තියෙනවනේ 1000ක්. ඒකේ පිරිවැය 50යි ශුද්ධ උපලබ්ධි අගය 45යි. දැන් අඩු අගයෙන් අපි ගන්නෙ තොග රීතියට අනුව 45 තමයි අඩු අගය. එතකොට 1000 ගුණ කරනවා 45යි 45000ක වටිනාකමක් වෙනවා. පළවෙනි B වල තියෙනවනේ තොගේ එකක 2000. එතකොට ඒකේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගය වෙන්නේ 150. 150 කියන්නේ ඒකක පිරිවැය. එතකොට 2000 150න් ගුණ කරාම ලක්ෂ 3ක් වෙනවා. ලක්ෂ 3ක් වෙනවා. C වල තියෙනවා භාණ්ඩ ප්‍රමාණය 1000ක් තියෙනවනේ. එතකොට ඒකේ පිරිවැය 100යි ශුද්ධ උපලබ්ධි අගය 110යිනේ. එතකොට අඩු අගය වෙන්නේ 100යි. 1000 100න් ගුණ කරාම එන උත්තරේ ලක්ෂයයි. ඒ අනුව 45000යි ලක්ෂ 3යි ලක්ෂයයි එකතු කරාම 445000ක් වෙනවා. 445000ට තමයි කියන්නේ අයිතම ක්‍රමයට තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම කියලා. දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමු. කාණ්ඩ ක්‍රමයට තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම කොහොමද හොයන්නේ? එතකොට අපි කාණ්ඩ ක්‍රමයට තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම හොයනකොට එක් එක් අයිතමේ ඒකක පිරිවැයයි ඒකක ශුද්ධ උපලබ්ධි වටිනාකමයි සසඳලා ගන්නේ නැහැ. කෙලින්ම අපි ගන්නේ ඒකකේ ශුද්ධ උපලබ්ධි අගය විතරයි. ඒ අනුව ඒවල ඒකක 1000ක් තියෙනවා. ඒකකේ ශුද්ධ උපලබ්ධි අගය 45යි වටිනාකම 45000යි. B වල ඒකක 2000ක් තියෙනවා. ඒකකේ ශුද්ධ උපලබ්ධි අගය 160යි. 2000 160න් ගුණ කරාම 320000ක් එනවා. C වලින් ඒකක 1000ක් තියෙනවා. ඒකකේ ශුද්ධ උපලබ්ධි අගය 110යි. වටිනාකම 1000 110න් ගුණ කරාම 110000ක් එනවා. 45000යි 320000යි 110000යි අයිතම තුනේ එකතුව 475000ක් එනවා. කාණ්ඩ ක්‍රමයට තොගේ ශුද්ධ උපලබ්ධි වටිනාකම වෙන්නේ 475000. තුන්වෙනි ප්‍රශ්නය අහනවා තොගේ පිරිවැය කීයද? තොගේ පිරිවැය හොයනකොට ඒවල ඒකක 1000ක් තියෙනවා. දැන් අපි ගන්න ඒකක ඒක පිරිවැය 50යිනේ ඒකක පිරිවැය 1000 50 ගුණ කරාම 50000යි. B වල භාණ්ඩ ඒකක 2000ක් තියෙනවා. ඒකක ඒක පිරිවැය 150යි. 2000 150 ගුණ කරාම 103යි. C වල ඒකක 1000ක් තියෙනවා. ඒකක ඒක පිරිවැය 100යි. 1000 100 ගුණ කරාම 100000ක් එනවා. එතකොට මේ සමස්ත තොගේ පිරිවැය වෙන්නේ 50000යි 103යි 100000යි කියන අයිතම තුනේ එකතුව 450000යි. හතරවෙනි ප්‍රශ්නේ ඇහුවේ අයිතම ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම. දැන් මෙතනදී තොගේ පිරිවැය බලන්නකෝ 450000යි. අයිතම ක්‍රමයට අපි හදපු සුද්ධ උපලබ්ධ වටිනාකම කීයද? 445000යි. අන්න දැන් මෙතන තොග රීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ දෙකෙන් අඩුවගේ තමයි තොගේ වටිනාකම වෙන්නේ. ඒ කියන්නේ 450000යි 445000යි අඩුවගේ වෙන්නේ 445000. එහෙනම් අයිතම ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම වෙන්නේ 445000. අවසාන ප්‍රශ්නේ කාණ්ඩ ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම අහනවා. අපි දෙවෙනි ප්‍රශ්නේ කාණ්ඩ ක්‍රමයේ තොගේ ශුද්ධ උපලබ්ධ වටිනාකම හෙව්වනේ. ආපු උත්තරේ 475000යි. 475000යි. තුන්වෙනි ප්‍රශ්නේ තොගේ පිරිවැය හෙව්වනේ 450000යි. අන්න 450000යි 475000යි කියන අගයන් දෙකෙන් අඩුවගේ. අඩුවගේ වෙන්නේ 450000 වෙන තොගේ පිරිවැය. එහෙනම් කාණ්ඩ ක්‍රමයට හඳුනාගත යුතු තොග වටිනාකම වෙන්නේ 450000. 450000. එතකොට තොගේ ශුද්ධ උපලබ්ධ යගේ තීරණය කිරීමේ ක්‍රම දෙක පිළිබඳ අවබෝධයක් ඇති වුණා කියලා විශ්වාස කරනවා. ඊළඟට අපි මේ තොග ප්‍රමිතිය තවත් ඉස්සරහට යනකොට එනවා අපිට එනවා පිරිවැය සූත්‍ර. පිරිවැය සූත්‍ර දෙකක් තියෙනවා. මොනවද ඒ පිරිවැය සූත්‍ර දෙක? ඔයගොල්ලෝ දන්නවා ජනප්‍රිය ක්‍රම දෙකක්. පළමු ලැබීම් පළමු නිකුත් කිරීම් මිල ක්‍රමය. FIFO කියලා කියනවා. First in first out. දෙවෙනි පිරිවැය සූත්‍රය තමයි බරිත සාමාන්‍ය මිල ක්‍රමය. බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය නැත්නම් මිල ක්‍රමය WAC ක්‍රමය කියලා කියනවා. weighted average cost කියලා කියනවා. එතකොට මොනවටද මේ පිරිවැය සූත්‍ර පාවිච්චි කරන්නේ? තොගේ පිරිවැය හඳුනගන්න. තොගේ පිරිවැය හඳුනගන්න ප්‍රායෝගිකව ව්‍යාපාරයකට එක එක තොගවල පිරිවැය අරගෙන තොගේ පිරිවැය ගණනය කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒකාකාරී ගණන් විකුණුම් කරන ආයතනයකට විතරයි. විශේෂයෙන් හඳුනගන්න පුළුවන් තොගවලට විතරයි. විශේෂයෙන් හඳුනාගත නොහැකි තොග සඳහා තොගේ පිරිවැය ගණනය කරන්න පිරිවැය සූත්‍ර භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ආයතනයේ තියෙන තොග ප්‍රතිපත්තියේ මත එක්කෝ FIFO ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් WAC ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. WAC ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ තොගය ඇයි අපිට මේ පිරිවැය සූත්‍ර විශේෂයෙන් හඳුනාගත නොහැකි තොග සඳහා පිරිවැය සූත්‍ර පාවිච්චි කරන්න වෙන්නේ? ඇයි? තොගය හැදිලා තියෙන්නේ වර්ෂය අවසානයේ ඉතුරු වෙලා තියෙන තොගය හැදිලා තිබෙන්නේ කුමන ගැනුම් වලින්ද? නැත්නම් කුමන නිෂ්පාදනයෙන්ද? යන්න අපිට කියන්න අමාරුයි. ඊට පදනමක් සැපීම සඳහා තමයි මේ පිරිවැය සූත්‍ර අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ පළවෙනි පිරිවැය සූත්‍රයේ විදිහට අපි ගත්තොත් FIFO ක්‍රමය කියන්නේ මොනවද? පළමු ලැබීම් පළමු නිකුත් කිරීම් මිල ක්‍රමය කියන්නේ මොකක්ද? ගබඩාවට මුලින්ම ලැබුණු තොගයේ මිල පදනම් කරගෙන තොගේ අපි නිකුත් කරනවා. ගබඩාවට මුලින්ම ලැබුණු තොගේ මිල පදනම් කරගෙන තමයි තොග නිකුත් කිරීම කරන්නේ. එක්ක නිෂ්පාදනාංශයට එක්ක අලවි අංශයට. එම තොග ප්‍රමාණයට අදාළ එම මිලට අදාළ තොග ප්‍රමාණය අවසන් වුණාම ගබඩාවට ඊළඟට ලැබුණු තොග ප්‍රමාණයේ මිල පදනම් කරගෙන තොග නිකුත් කරනවා. කාටද? නිෂ්පාදනාංශයට, වෙළඳාංශයට. එම තොග ප්‍රමාණයත් අවසන් වුණාම ඊළඟට ලැබුණු තොග කාණ්ඩයේ මිල පදනම් කරගෙන තොග නිකුත් කරන මිල ක්‍රමයට තමා කියන්නේ FIFO ක්‍රමය කියලා. නැත්තම් පළමු ලැබීම් පළමු නිකුත් කිරීම් මිල ක්‍රමය කියලා. ඒක නිකන් නිර්වචනයක් විදිහට ලිව්වොත් මෙහෙම ලිව්වත් කමක් නැහැ. ගබඩාවට මුලින්ම ලැබුණු තොගයේ මිල පදනම් කරගෙන තොග නිකුත් කරන අතර එම තොගය අවසන් වූ පසු ඊළඟට ලැබුණු තොගයේ මිල පදනම් කරගෙන තොග නිකුත් කරන මිල ක්‍රමය FIFO ක්‍රමය ලෙස හඳුන්වයි. එතකොට මේ FIFO ක්‍රමය භාවිතා කරන ආයතනයක අවසන් තොගය සකස් වෙන්නේ අවසානයේට ව්‍යාපාරයට ලැබුණු භාණ්ඩ තොගවල මිල ගණන් වලින්. WAC ක්‍රමය කියලා කියන්නේ බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය කියලා කියන්නේ යම් නිශ්චිත දිනකට ගබඩාවේ පවතින තොගයේ පරතබන ලද සාමාන්‍ය වටිනාකම මත ද්‍රව්‍ය නිකුත් කිරීම මිල තීරණය කෙරේ. මෙහිදී බරතබන ලද සාමාන්‍ය වටිනාකම තීරණය කරනුයේ එදිනට අදාළ තොගෙහි වටිනාකම තොග ඒකක ගණනින් බෙදීමෙන්. එතකොට ඒකට අපි කියන්නේ බරිත සාමාන්‍ය මිල කියලා. බරිත සාමාන්‍ය මිල හොයන්නේ කොහොමද? තොගය නිකුත් කරන දවසට ව්‍යාපාරයේ ගබඩාව ඇතුලේ තියෙන තොග වටිනාකම ඊට අදාළ තොග ප්‍රමාණයෙන් බෙදලා බරිත මිල හොයනවා. ඒ බරිත මිල පදනම් කරගෙන තමයි දැන් තොග නිකුත් කරන්නේ. ඒකත් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. මෙහිදී යම් නිශ්චිත දිනකට ගබඩාවෙහි පවතින තොගයෙහි බරතබන ලද සාමාන්‍ය වටිනාකම මත ද්‍රව්‍ය නිකුත් කිරීම මිල තීරණය කෙරේ. මෙහිදී බරතබන ලද සාමාන්‍ය වටිනාකම තීරණය කරනුයේ එදිනට අදාළ තොගෙහි වටිනාකම එදිනට පවතින තොග ඒකක ප්‍රමාණයෙන් බෙදීමෙන් දැන් මේ FIFO ක්‍රමයත් WAC ක්‍රමයත් තේරුම් ගැනීම සඳහා අපිට ඒකටත් පොඩි උදාහරණයක් හදලා බලන්න පුළුවන්. ලියා ගන්න මේ උදාහරණය. සමාගමක X නැමැති අමුද්‍රව්‍යයට අදාළ තොරතුරු පහත දැක්වේ. තීරු හතරක් තියෙනවා. දිනය, විස්තරය, ප්‍රමාණය, ඒකක පිරිවැය කියලා. දිනය, විස්තරය, ප්‍රමාණය, ඒකක පිරිවැය. දැන් පල්ලෙහාට ලියාගෙන යන්න. දිනේ එකයි එක, විස්තරය යටතේ ගැනුම්, ප්‍රමාණය යටතේ 10යි, ඒකක පිරිවැය 10යි. 1 3 විකුණුම්, ප්‍රමාණය 600යි, ඒකක පිරිවැය නැහැ නේ, විකුණුම් නේ තියෙන්නේ එතන. 1 8 ගැනුම්, ප්‍රමාණය යටතේ 10 එනවා, ඒකක පිරිවැය 15යි. 1යි 15 විකුණුම් 900යි. 1යි 20 විකුණුම් 100යි. 1යි 25 ගැණුම් 1000යි. ඒකකයේ පිරිවැය 18යි. 1යි 29 විකුණුම් 700යි. දැන් අපෙන් අහනවා ප්‍රශ්නය මෙන්න මේ විදිහට. පළවෙනි ප්‍රශ්නය අහනවා FIFO ක්‍රමයට ගබඩා ලෙජරේ පිළියෙල කර. ගබඩා ලෙජරයක් සකස් කරලා තමයි මේක හරි ගස්සන්න ඕන. ගබඩා ලෙජරේ පිළියෙල කර අහනවා මෙන්න මේ ප්‍රශ්න ටික. 1යි 31 දිනට තොගේ පිරිවැය කීයද? 1යි 31 දිනට තොගේ පිරිවැය කීයද? දෙවෙනි ප්‍රශ්නය අහනවා විකුණුම් පිරිවැය කීයද? විකුණුම් පිරිවැය කීයද? තුන්වෙනි ප්‍රශ්නය අහනවා ඒකකයක් රුපියල් 50 බැගින් විකුණන්නේ නම් දළ ලාභය කොපමණද? ඒකකයක් රුපියල් 50 බැගින් විකුණන්නේ නම් දළ ලාභය කොපමණද? දෙවෙනි ප්‍රශ්නය අහනවා ඔකලන්ට හදාගන්න පුළුවන් තමන්ගේ නිවසේදී වැක්‍රමයට ගබඩා ලෙජරය පිළියෙල කර. WAC ක්‍රමයට ගබඩා ලෙජරය පිළියෙල කර. ඒකේ පළවෙනි ප්‍රශ්නේ 1යි 31 දිනට තොග පිරිවැය. 1යි 31 දිනට තොග පිරිවැය. 2 විකුණුම් පිරිවැය. 2 විකුණුම් පිරිවැය. 3 ඒකකයක් රුපියල් 50 බැගින් විකුණන්නේ නම් දළ ලාභය. ඒකකයක් රුපියල් 50 බැගින් විකුණන්නේ නම් දළ ලාභය. දැන් අපි FIFO ක්‍රමය සහ WAC ක්‍රමය තෝරගැනීම සඳහා ඒකේ පළවෙනි ප්‍රශ්නේ අපි ටිකක් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් ගබඩා ලෙජරයක් රූල් කරගන්න බලන්න. දිනේ තීරුව ලැබීම් යටතේනවා ප්‍රමාණය ඒකක පිරිවැය වටිනාකම තීරුව. නිකුත් කිරීම් යටතේනවා තීරු තුනක් ප්‍රමාණය ඒකක පිරිවැය වටිනාකම කියලා තීරු තුනක්. ශේෂයේ තීරුවට ගන්න ප්‍රමාණයයි වටිනාකමයි ඇති. ප්‍රමාණයයි වටිනාකමයි කියලා තීරු දෙකක් තිබුණාම ඇති. මම ආයි කියනවා ගබඩා ලෙජරේ කොහොමද හදන්නේ කියලා. දිනේ තීරු වෙනවා ලැබීම් ප්‍රධාන ලැබීම් යටතේනවා අනුතීරු තුන ප්‍රමාණය ඒකක පිරිවැය වටිනාකම. නිකුත් කිරීම යටතේනවා අනුතීරු තුන ප්‍රමාණය ඒකක මිල වටිනාකම. ශේෂය යටතේනවා අනුතීරු දෙක ප්‍රමාණය වටිනාකම කියලා. දැන් අපි ඉස්සෙල්ලම ගත්තොත් අපි ඉස්සෙල්ලම 1:1 භාණ්ඩ ගන්නවා 1000. එතකොට ඒක සලකුණු කරනවා දිනේ 1:1 ලැබීම් පැත්තේ 1000 ප්‍රමාණය ඒකක පිරිවැය 10යි. එතකොට ඒ 1000 10ෙන් ගුණ කරාම 10000 එනවා. කෙලීම ශේෂයේ තීරුවට යනවා ප්‍රමාණය 1000යි වටිනාකම 10000යි. 1:3 භාණ්ඩ විකුණලා තියෙනවා ප්‍රමාණය 600ක්. එතකොට නිකුත් කිරීම පැත්තේ ප්‍රමාණයේ තීරුවේ දානවා 600. දැන් ක්‍රමයේ FIFOනේ. එතකොට ගබඩාවට මුලින්ම ලැබිලා තියෙන භාණ්ඩ තුගේ අපි අරන් තින්නේ 10 ගන්න. ජනවාරි පළවෙනිදා. එහෙනම් 10යිද තමයි නිකුතුව කරන්නේ. 10යිද තමයි නිකුතුව කරන්නේ. එතකොට 600 10ෙන් ගුණ කරාම 6000යි. දැන් 1000න් අර ශේෂයේ පැත්තේ තියෙන 1000න් 600 අඩු කරාම 400 එනවා. දැන් ප්‍රමාණය 400යි. දැන් තොග වටිනාකම වෙන්නේ 10000න් 6000 අඩු වෙන්න ඕන. දැන් එතකොට කොහොමද වෙන්නේ? ලැබීම් ශේෂයට එකතු වෙනවා නිකුත් කිරීම් ශේෂයෙන් අඩු වෙනවා. ඔයගොල්ලන්ට ඒක වැටහෙන්න ඕන. ලැබීම් ශේෂයට එකතු වෙනවා නිකුත් කිරීම් ශේෂයෙන් අඩු වෙනවා. ඊට පස්සේ 1:8 භාණ්ඩ අරන් තියෙනවානේ 1000ක් ලැබීම් පැත්තේ ඒක සටහන් කරනවා 1000ක්. ඒකක පිරිවැය යටතේ 15 වටිනාකම යටතේ 15000. දැන් ශේෂයේ පැත්තට ගියාම දැන් ශේෂයේ ප්‍රමාණය තියෙනවා 1400ක් තියෙනවා ඒකක. මුළු තොග වටිනාකම අර 4000ට 15000 එකතු වුණාම 19000ක් එනවා. ඔන්න මෙතන වැදගත් 1:15 දැන් තොග විකිණීමක් කරනවානේ 900ක. දැන් 900 ගන්නෙ කොහොමද FIFO ක්‍රමයට? එකපාරටම 900 ලියන්න බෑ. එකපාරට 900 ලියන්න බෑ. ඇයි ඒ? දැන් අපි 1:3 තොග 600ක් දුන්නානේ. ඒ 600 දුන්නේ මොන තොගෙන්ද? එකයි එක ගත්ත 1000න් අපි ඒ 600 දුන්නේ. එන එතන ඉතුරුයි 400ක් තවනේ. අන්නේ 400 ඉස්සෙල්ලා 10 ගාන නිකුත් කරලා ඉන්න ඕන. 400 ගුණ කිරීම 10 4000 එනවා. දැන් ඔක්කොම නිකුත් කරන්නේ 900යිනේ. තව අපිට ගන්න ඕන 500ක්. ඒතකොට මේ 500 ගන්නේ ඊළඟට ලැබුණු තොග කාණ්ඩයේ වන 1/8 වෙනිදා ගත්ත භාණ්ඩයේ එකක 1000න් තමයි 500 ගන්න. එතකොට ඒ කරන් තියෙන ඒකකයක් 15 ගන්න. 500 ගුණ කිරීම 15 7500යි. එතකොට මුළු තොග ප්‍රමාණය 900 එනවා එකතුව පල්ලෙහාට මුළු තොග වටිනාකම 11500 එනවා. එතකොට මුල තියෙන 1400න් 900 අඩු කරාම 500 එනවා. මුළු ශේෂයේ පැත්තේ වටිනාකම 19000න් 11500 අඩු කරාම 7500 එනවා. ඊට පස්සේ 1/20 ආයි භාණ්ඩ 100ක් විකුණලා තියෙනවා. එතකොට ඒ 100 විකුණන්නේ අර 1/8 ගත්ත තොගේ. ඒ කියන්නේ එකක් 15 ගන්න. 1500යි. දැන් තොග ශේෂයේ පැත්තේ තියෙන ප්‍රමාණයෙන් 500න් 100 අඩු කරාම 400 එනවා. 7500න් 1500 අඩු කරාම 6000 එනවා. ආයි 1/25 වෙනිදා 1000ක තොගයක් ගන්නවා. ඒ 1000 ගන්නේ 18 ගානේනේ. 1000 18ෙන් ගුණ කරාම 18000ක් එනවා. දැන් ශේෂයේ පැත්තේ 400ට 1000 එකතු වුනහම 1400යි. දැන් 1/25 වෙනිදාට අපෙන් කවුරු හරි ඇහුවොත් මුළු තොග වටිනාකම ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා 1400ක් තියෙනවා. තොග වටිනාකම වෙන්නේ කොහොමද? අර ලැබුණු තොග වටිනාකම 18000ට ශේෂයේ පැත්තේ තියෙන තොග වටිනාකම 6000 එකතු වෙනවා. 24000යි එතකොට. දැන් ඔන්න 1/29. තොග 700ක් නිකුත් කරනවනේ. දැන් මේ 700 එකපාරටම නිකුතුව කියලා දාන්න බෑ 700. ක්‍රමේ FIFO නිසා. දැන් මේ 700 ගන්නෙ කොහොමද? දැන් මුලින්ම ලැබුණු 1/1 තොග කාණ්ඩේ අවසන්. එතකොට මේ මිලත් අහෝසි. 1/8 ගත්ත තොගවල 1000 තොග 1000 ගත්තොත් ඒකෙන් 1/15 වෙනිදා 500ක් දුන්නානේ. 1/20 වෙනිදා 100ක් දුන්නානේ. තව 400ක් ඉතුරුයි. අන්න 1/29 වෙනදා ඒ ඉතුරු 400 ඉස්සෙල්ල දීලා ඉන්න ඕන 15 ගාන. ඒතර 400 ගුණ කිරීම 15 6000ක් වෙනවා. තව 300ක් අඩුයි. ඒ 300 ගන්නෙ 1/25 ගත්ත තොගෙන් 300 ගන්නවා. 300 වැඩි කිරීම 18000 5400යි. මුළු තොග වටිනාකම 11400යි. දැන් 14 1400ෙන් 700 අඩු කරාම 700 එනවා. 24000ෙන් 11400 අඩු කරාම 12600 එනවා. ඒ අනුව 1/31 දිනට තොග පිරිවැය කීයද? ගබඩා ලෙදරේ ශේෂයේ තීරුවේ වටිනාකම් පැත්තේ අවසාන අගය වන 12600 තමයි තොග පිරිවැය වෙන්නේ. විකුණුම් පිරිවැය වෙන්නේ කොයි ගානද? විකුණුම් පිරිවැය වෙන්නේ නිකුත් කිරීම් තීරුවේ වටිනාකම් තීරුව යටතේ එනවා 1/3 වෙනිදා 6000. 1/15 වෙනිදා 11500. 1/20 වෙනිදා 1500ක්. 1/29 වෙනිදා 11400ක්. අන්නේ අගයන් හතර එකතු 30400 තමයි විකුණුම් පිරිවැය වෙන්නේ. ඒකකයක් 50 දෙකින් විකුණන්නේ නම් දල ලාභය අහනවා. දැන් ඔක්කොම ඒකක විකුණලා තියෙනවනේ 2300ක්. කොහෙන්ද අපි ඒක හොයාගන්නේ? නිකුත් කිරීම් තීරුවේ ප්‍රමාණවල එකතු වෙයි. 2300යි. 2350න් ගුණ කරාම මුළු විකුණුම් ආදායම 115000ක් එනවා. එම 115000න් කලින් අගයවන විකුණුම් පිරිවැය 30400 අඩු කරාම 84600 තමයි දර ලාභය. දැන් අපි WAC ක්‍රමයටත් මේක ඉක්මනින් බලමු. WAC ක්‍රමයට අර විදිහමයි ගබඩා ලෙජරය හරිගස්ස ගන්න ඕන. ශේෂයේ තීරුවට ප්‍රමාණය ඒකක පිරිවැය සහ වටිනාකම කියලා තව තීරුවක් ඕන නැද්ද? දැන් මම ඒකත් කරගෙන යන්නම්. ජනවාරි පළවෙනිදා ඒකක 1000ක් ගන්නවා ගැණුම් ලැබීම් තීරුවේ වාර්තා කරනවා ප්‍රමාණය යටතේ 1000යි ඒකක පිරිවැය 10යි වටිනාකම 10000යි. එතකොට ඒක ශේෂයට ගියා. ප්‍රමාණය 1000යි වටිනාකම 10000යි. දැන් අපි බරිත මිල හදන්නේ කොහොමද? අර වටිනාකම 10000 1000න් බෙදලා 10. දැන් මෙතනින් පස්සේ තොගයක් නිකුත් කරන්න අපි 10ට. 1/3 ඔන්න තොගේ නිකුත් කරනවා 600ට. හරි. කලින් බරිත මිල හදලා තියෙන 10යි. අන්නේ බරිත මිලට තමයි දැන් දාන්නේ අපි නිකුත් කිරීම් තීරුවේ 10. 600 10ෙන් ගුණ කරාම 6000යි. එතකොට ශේෂය එනවා 1000ෙන් 600 ගියාම 400යි. 1000 6000ෙන් 10000ෙන් 6000 ගියාම 4000යි. ආයි බරිත මිල වෙනස් වෙන්නේ නැහැ 10ෙම තමයි. ඔයා බෙදලා බලන්න 4000 400 බරතිමිල 10ම තමයි. දැන් 1.8 ඔන්න තොගයක් ගන්නවා 1000ක් ලැබීම් පැත්තේ වාර්තා කරනවා 1000 වැඩි කිරීම 15 15000යි තොග ප්‍රමාණයට එකතු වෙනවා 400ට 1000 එකතු වුනහම 1400යි 15000ට 4000 එකතු වුනහම 19000යි දැන් බරිතමිල වෙනස් කොහොමද හොයන්නේ 19000 1400ෙන් බෙදලා 13.54 තමයි දැන් නිකුතුව කරන්නේ 13.54ට තමයි ඊට පස්සේ නිකුත් කිරීම කරනවා නම් කරන්න ඕන 13.54 ඒ අනුව 1.15 ඔන්න 900ක් නිකුත් කරනවා 13.54 නිකුත් කරනවා. එතකොට නිකුත් කිරීම් තීරුවේ ඒකක පිරිවැය දාන්නේ 13.54. 900 13.57 ගුණ කරාම 12213යි. එතකොට ශේෂය පැත්තට ආවහම 1400ෙන් 900 අඩු කරාම 500ක් එනවා. 19000ෙන් 12213 අඩු කරාම 6787ක් එනවා. ආයෙම 1.20ක් නිකුත් කරනවනේ 100ක්. දැන් බරිතමිල වෙනස්ුන්නේ නැහැනේ 13.57මයි. 13.54 100 නිකුත් කරාම වටිනාකම 1357ක් එනවා. 500ෙන් 100 අඩු කරාම 400යි. 6787ෙන් 1357 අඩු කරාම 5430යි. 1.25 ගන්නවනේ ඒකක 1000ක් 18 ගන්න ලැබීම් පැත්තේ ඒක වාර්තා කරන විදිය දැන් දන්නවා. වාර්තා කරාම 400ට 1000 එකතු කරාම 1400 එනවා. ඒකේ වටිනාකම 18000නේ. 18000ට 5400 තේ එකතු කරාම 23400 30ක් එනවා. ඔන්න ඊළඟට 1.29 දැන් එතන බරිතමිල වෙනස් වුණා නේ. 23400 30 1400ෙන් බෙදුවාම දැන් බරිතමිල 16.74යි. දැන් මේකේ තේරුම් ගන්න තියෙන්නේ බරිතමිල වෙනස් වෙන්නේ වෙනස් මිලකට බාණ්ඩ හෝ ද්‍රව්‍ය ලැබුණොත් විතරයි. එතකන් අර බරිතමිලම තමයි ඉදිරියට ඉස්සරහට යන්නේ. ඒ අනුව 1.29 නිකුත් කරන ඒකක 700 නිකුතු මිල හේවත් බරිත මිල වෙන්නේ 16.74. 700 16.74 න් ගුණ කරාම 11718යි. 1400 න් 700 අඩු කරාම තොග ප්‍රමාණය ඉතිරි තොග ප්‍රමාණය 700යි. 23430 න් 11718 අඩු කරාම උත්තරේ 11712යි. ඒ අනුව බරිත ක්‍රමය WAC ක්‍රමය පදනම් කරගත්තාම ජනවාරි 31 දිනට තොග පිරිවැය වෙන්නේ 11712. විකුණුම් පිරිවැය වෙන්නේ නිකුත් කිරීම් තීරුවේ වටිනාකම් වල තීරුවල එකතුව 6000යි 12213යි 1357යි 11718යි ටික එකතුව 31288යි ඒ විකුණුම් පිරිවැය. දලලාභයේ වෙන්නේ අර විදිහටම ඒකක 2300ක් නිවිකුණන්නේ එකක් 50 ගානේ. එතකොට වටිනාකම එනවනේ 115000ක්. ඒකනේ විකුණුම් ආදායම. ඒකෙන් විකුණුම් පිරිවැය වෙන 31280ට අඩු කරාම දලලාභයේ 83712යි. එතකොට අපි ටික වේගෙන් ගියා. එතකොට 54 ක්‍රමයයි WAC ක්‍රමයයි අතර වෙනස අපිට අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රමිතිය අවසන් කිරීම සඳහා තොගය වියදමක් ලෙස හඳුනා ගන්න අවස්ථා දෙකක් තියෙනවා. තොගය වියදමක් ලෙස හඳුනා ගන්න අවස්ථා දෙකක් තියෙනවා. මොනවද ඒ අවස්ථා දෙක? එක, පළවෙනි එක තොගය විකුණනු ලැබූ විට වියදමක් විදිහට හඳුනා ගන්නවා. මොකක්ද ඒ වියදමේ නම? විකුණුම් පිරිවැය. දෙක, තොගයේ අගය ශුද්ධ උපලබ්ධි අගය දක්වා කපාහල විට. ඒ කියන්නේ එහෙම වෙන්නේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය අඩු වුනොත් විතරයි. අන්නේ තොග කපා හැරීම අපි වියදමක් විදියට අඳුන ගන්නවා. එතකොට තොගේ වියදමක් විදියට අඳුන ගන්න අවස්ථා දෙකක් ප්‍රමිතියේ සඳහන් කරලා තියෙනවා. සෑම ප්‍රමිතියකම මූල්‍ය ප්‍රකාශනවල කළ යුතු හෙළිදරව් කිරීම අපි ඉදිරිපත් කරන්න ඕන. මූල්‍ය ප්‍රකාශනවල කළ යුතු හෙළිදරව් කිරීම ඉදිරිපත් කරන්න ඕන. මොනවද ඒ හෙළිදරව් කිරීම? ඒ වගේ හෙළිදරව් කිරීම අපිට ගිණුම්කරණයේ දෙක ප්‍රශ්න පත්‍රයේ සමාගම් ගාන හදනකොට සටහනක් විදියට දාන්න ඉඩ තියෙනවා. දෙක, ගිණුම් කරන එක ප්‍රශ්න පත්‍රයේ මේ හෙළිදරව් කිරීම අපෙන් අහන්න පුළුවන්. හරි, ඒකට පිළිතුරක් විදිහට පළවෙනි හෙළිදරව් කිරීම තමා තොගය අගය කිරීම සඳහා භාවිතා කරන ලද ගිණුම් ප්‍රතිපත්ති සහ භාවිතා කරන ලද පිරිවැය සූත්‍ර හෙළිදරව් කරන්න ඕන. තොග අගය කිරීම සඳහා භාවිතා කරන ලද ගිණුම් ප්‍රතිපත්ති සහ භාවිතා කරන ලද පිරිවැය සූත්‍ර දෙක කාලච්ඡේදයේ වියදමක් ලෙස හඳුනාගත් තොගාගේ. කාලච්ඡේදයේ වියදමක් ලෙස හඳුනාගත් තොගාගේ. තුන ශුද්ධ උපලබ්ධි අගයට තොග ගණනේදී. ශුද්ධ උපලබ්ධි අගයට තොග ගණනේදී. වර්ෂය තුළ වියදමක් ලෙස ලියා හරින ලද ප්‍රමාණය. වර්ෂය තුළ වියදමක් ලෙස ලියා හරින ලද ප්‍රමාණය. හතර වගකීම් සඳහා සුරකුමක් ලෙස ඇපේට තබන ලද තොගවල වටිනාකම. අපි තොග ඇපේට තියලා ලෝන් එකක් කරන් තිබ්බොත් එල් ඇපේට තැබූ තොගේ වටිනාකම හෙළිදරව් කරන්න ඕන කියලා මේ කියන්නේ. පහ සාන්තිම එක ආයතනය විසින් කාණ්ඩ ගත කරන ලද පරිදි එක් එක් කාණ්ඩයේ තොග වටිනාකම් සහ ආයතනය විසින් කාණ්ඩ ගත කරන ලද පරිදි එක් එක් තොගේ වටිනාකම් සහ මුළු තොග වටිනාකම හෙළිදරව් කරන්න ඕන. එතකොට අපි අද දවසේ ගිණුම් කරන ප්‍රමිත යටතේන තවත් ප්‍රමිතයක් එල් කේස් දෙක තොග ප්‍රමිතිය පිළිබඳ කතා කළා. මේක පිළිබඳ අවබෝධයක් ඇති වුණා කියලා විශ්වාස කරනවා. මේ සඳහා සවන් දුන් සියලු දෙනාටම සුභ